గారు సమింద విజయశ్రీ.
කාරකසභා සභාපතිතුමනි, අද දිනේට කතාබහට ලක් වෙන ප්‍රවාහනා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයත්, ඒ වගේම වරාහ නාවික කටයුතු දක්ෂිණ සංවර්ධ අමාත්‍යාංශය පිළිබඳව විවාදයට එකතු වීමට අවස්ථාව ලැබීම පිළිබඳව මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා ආණ්ඩුකරණයන් වල නියලිච්ච ගරු හිටපු අමාත්‍යතුමා, අපේ දයසී ජයසේකර මන්ත්‍රීතුමා, අපි අපගේ වැරදි හඳුනා ගනිමින් ඒවා නිවැරදි කර යුතුයි කියන කාරණේ අද මේ උත්තරීත සභාවට යෝජනා කිරීම පිළිබඳව. හැබැයි මට තියෙන ප්‍රශ්නේ, එතුමා අර්ධ සාක්ෂියට එකඟව පිළිගනීද දන්නේ නැහැ. අපි දන්නවා ඔක්තෝබර් 26 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍රය වෙනස් කරලා අග්‍රාමාත්‍රවරයෙක් හැටියට නිල්වත් පත් කරගෙන ඒ දින කීපේ ගත කරපු ආණ්ඩුව, ඒ ප්‍රධාන අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකාරතුමිය අයින් කරලා එතුමියට ඒ මොහොතේ පත්වීමක් ලබා දීලා තවත් පත්වීම් 500ක් ඒ මොහොතේම ලබා දීම පිළිබඳව ඔබතුමා අනුමත කරයි කියලා විශ්වාස කරන එකත් වැරදියි කියලා මම හිතනවා. ඒ වැඩපිළිවෙල පිළිබඳව විවේචනාත්මකව කතා කරා අපි සතුටු වෙනවා. හැබැයි ඔබ ඔබගේ ඒ කාලය තුල කරපු කාර්යභාරයත් ඔබ විවේචනාත්මකව කතා කරනවා නම් අපි අගය කරන ගරු මන්ත්‍රීතුමනි. අපි දන්නවා ඒ වගේ වැඩපිළිවෙළවල් පිළිබඳව නිරන්තරයෙන්ම අපි දන්නවනේ ඔබතුමාලා වරාය ගලක් තිබ්බා කිව්වා, පස්සේ නැහැ කිව්වා, අවස්ථාවාදී විදියට තමුන්නාසලාගේ මුකයේ සහ තමුන්නාසලාගේ වාසිදායක විදියට කතා කරා. එදා UNP ආණ්ඩුව කාලේ වරාය ගලක් තිබුණා. ඊට පස්සේ ඇමතිකම් ගරන් ගිහිල්ලා ඒ වරාය ගල නැහැ, වල තිබ්බේ නැහැ. ඒක හොඳයි බවට පරිවර්තනය. මේ මේක තමයි යථාර්ථය. තමුන්නාසලාගේ දේශපාලන වැඩපිළිවෙළ තුස මම හිතනවා අද අපිට හොඳ ශක්තිමත් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කරලා තියෙන ප්‍රවාහන ශිෂ්ටියේ. මේ රටේ කීර්තිනාමය ආරක්ෂා කරපු, මේ රටේ ගෞරවය ආරක්ෂා කරපු, මේ රටේ ඉදිරියට ගෞරවාන්විතව මේ
ඕඩර් ප්ලීස් ඔනරබල් විමල් රත්නායක will take the chair.
කතා කරේ ඉවලුසනේ මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ රටට වග කිය යුතු, රටේ අනාගත පරපුරට මේ රටේ අනාගතය නිර්මාණය කරන්නට වෙරදරන ගරු ඇමතිවරේ ප්‍රවාහන ශිෂ්ත්‍රීන් අපි ඒක දැක්කා ඉතිහාසය තුල. ඉතින් අද මේ සේවා සපයන ආයතනයක් හැටියට තමයි අපි දකින්නේ මේ ප්‍රවාහන අමාත්‍යංශය ගත්ත. හැබැයි මම දකිනවා ඇමතිවරේ මේ අපේ අයවැයට අයක් හැටියට එකතු වෙ යුතුයි කවදක හෝ කෙදිනක හෝ. අපේ අයවැයේ අයන් එකතුවන් හැටියට ගන්න, ආදායම් හැටියට ගන්න සමහර වෙලාවට අපේ වක්‍ර බදු සහ ඍජු බදු වැඩි හරියක් ගන්න. හැබැයි අපි දකිනවා දියුණු ලෝකයේ රටවල් දිහා බැලුවම ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රය තුළින් යම්කිසි ආදායමක් උත්පාදනය කළ හැකි මේ ජාතික ආර්ථිකය. ඒ සඳහා යන ගමන ඔබ ආරම්භ කළා කියලා. ඔබ දෙපළ ඒ පිළිබඳව විශේ෷ අවධානයක් යොමු කළායි තියෙනවා කියන කාරණේ අපි පැහැදිලිලා තියෙනවා. නවීන ප්‍රවාහන ශේෂ්ත්‍ර නවීන ප්‍රවාහන වැඩපිළිවෙලක් එකතු කරලා තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේදා හොඳ දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳ දුම්රිය රථ කීපයක් ලබාගෙන තියෙනවා. ඒ සේවාවන් ගත්තම ඒ සේවාවන් සහ ඒ පාසුකම් ටික ලබා දෙන කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ සේවාවන් පාසුකම් ටික ලබාලා දෙනකොට මම හිතනවා අපිට අපේ රට තුල ජීවත් වෙන මේ භුක්ති විඳින සාමාන්‍ය ජනතාවගේ ඒ සඳහා තියෙන ආරක්ෂා කිරීම සඳහා තියෙන වැඩපිළිවෙලක් අපි ගන්නට ඕන. අපි නිරන්තරයෙන් දකිනවා සමහර මාධ්‍යවල විශේෂයෙන්ම ඒ පාසුකම් අතරෝමතිකව පරිහරණය කිරීම තුළ ඒ සම්පත අපෙන් ඈත් වෙලා යනවා. මම හිතනවා වැඩි අවධානයක් අමාත්‍යාංශ මට්ටමට ගන්න ඕන. අපි පිට රටවල ගියාම ගරු අමාත්‍යතුමනි, ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රවල තියෙන පාසුකම් ටික ආරක්ෂා කරන්න ඒ රටේ ජනතාව මහ විශාල කාර්යයක් කරනවා. මම හිතනවා මේ නෙතන්න ගිරියන්නේ යම්කිසි මාර්ග උපදේශයක් ආරම්භ කරගතුයි කියන කාරණා. ඒ වගේම තමයි අපි දෛනිකව ගත්තොත් අපේ හවස් වරුවේ අපි ටෙලිවිෂන් එක දාගෙන බලන වෙලාවේ අපිට ප්‍රවෘත්ති බලන්න ලැබෙන වෙලාවේ ආරම්භයේ බොහෝ වෙලාවට තියෙන මේ මාර්ගණතු. ඒනි වැඩිවත් ගත්තම මේ ප්‍රවාහන ශේෂ්‍ය සමහර බස් රියදුරන්ගේ අත්තරම මතික වැඩ පිළිවෙලත් එක්ක මේ රුපියලට දෙකට රටේ මිනිස්සු අහිංසක ජනතාව ජීවිත නැති වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා ගරුමත්තු මම හිතනවා මෙන්න මේ සඳහා යම්සි යාන්ත්‍රණයක් තිබුණත් ඒක මදි කියන කම අපට පෙන්වා දෙන්නට අවශ්‍යතාවය තියෙනවා මොකද ඔබ ඔබට යම් කිසි දෙයක් අපි පෙන්වා දුන්නම ඒ දේ හොඳ දෙයක් නැද්ද කියන කාරණේ ඔබට වැටහෙනවා මම හිතනවා මෙන්න මේ මේක අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි ගරුමත්තු ඒ වගේම විශේෂයෙන්ම ඇයි අපි නිරන්තරයෙන් දිගින් දිගටම මේක පාඩු ලබන්නේ කියන ප්‍රශ්නේ ඔහුගේ කාලේ තිබුණා ප්‍රශ්න දැන් එහෙම නැහැ දැන් අපි සාමාජාරයල මේ රැලියට ගත්තත් අපේ පක්ෂ මනා රැස්වීමකට ගත්තත් අපි ගෙවලා තමයි ගත්තේ අපි ගෙවලා තමයි ගත්තේ අපිට ගෙවන්න සිද්ධ වෙන ඔබතුමා අපිට නිකන් දෙන්නේ නැහැ අපි දැක්ක හැබැයි පෞගිය කාල වකවානුව තුල හිටපු ප්‍රවාහන ඇමතුමත් ඉන්නෝ බස් ඕනි දිහා කොහොම වෙලාවට අරන් යන්න තිබුණා හැම රැලියකටම නොමිලේ අරන් ගිහිල්ලා විනාශ කරලා ඒ ප්‍රවාහන ශේෂ්‍යයේ අහිංසක ජනතාවට භුක්ති විඳින්න තියෙන දේවල් නැත්තර නැති කරා ඒවා නියෝගයක් නැවත නිර්මාණය නොවේ කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මොකද අපි දැක්ක පෞගිය කාලය තුල අපිට වුණා දුන්නේ රිසිට් පතක් කඩලා. ඉතින් ඒක ආගේ කරලෝ. ඒ තුළ ඒක ආරක්ෂා වුණා. ඒ නැවත ආදායමක් හම්බුණා. ඒ නිසා මම හිතනවා මේ ආදායම පකින්නෝ වගේම සේවා සපේනෝ වගේම ඒ සේවා ලාභීන් තුල තියෙන ආරක්ෂාව පිළිබඳව අපි වැඩි වශයෙන් හිතන්නට ඕනේ. ඒ ප්‍රවාහනයේ ගමන් කරන මගීන් පිළිබඳව දැඩි අවධානය යොමු කරලා ඔවුන් සුරක්ෂිතව ආරක්ෂා කරන අපි පෞගිය කාලේ යුද්ධයෙන් විශාල පිරිසක් අපේ රටෙන් අහිමි වුණාම ඊට පස්සේ මම දැනෙනවා අපට දකින්නට ලැබෙනවා විශේෂයෙන්ම වැඩියෙන්ම මේ රටේ අද මිනිස්සුයන් මනුෂ්‍ය ජීවිත නැති වෙන්නේ මේ අනුතුරු වලින්. මේ අනුතුරු වලින් ගත්තොත් මේ බස් රථ අවිධිමත් ලෙස වැඩි පිළ මේකට ප්‍රධාන හේතුව තමයි ගරුමත්තුන අපි දකින්නේ මේ අවිධිමත් ලෙස කාලසටහන නිර්මාණය කළා. පෞද්ගල සේවයත් ළංගම සේවයත් එක තරගයක් තියෙන. කුංචි වේලාවකට කුංචි කාල සීමාවකට ඔවුන්ගේ ආදායම වැඩි කර ගැනීම සඳහා යම්සි තරගයක් තුළ තියෙන. මේ ආදායම වැඩි කිරීම තුළ මා කලින් සඳහන් කරපු මේ ජීවිත අවධානම් පිළිබඳව විශේෂයෙන් අපි අවධානය යොමු කළ යුතුයි කියන කාරණේ විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මම හිතන්නේ අපි ඩිපෝ ගත්තොත් විශාල ආදායම් උත්පාදනය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි එතනින් එහා අපි හරියට නිරීක්ෂණය කළා ගත්තොත් සමහර ඩිපෝ විශාල ආදායම් උත්පාදනය වඩා විශාල මුදල් විනාශ කරලා අලාභ ලබන තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම වෙන්න බෑ. එහෙම විය යුතු නැහැ. එහෙම වීම සඳහා අපි ගත්තොත් පෞද්ගලික ශේෂ්‍යයේදී අපි විමර්ශනය කළා ගත්තොත් ඔවුන්ට පෞද්ගලික ආදායම් බස් 2යි 3යි තියෙනවා. හැබැයි ඔවුන් හොඳට ඔවුන්ගේ බස් ටික නඩත්තු කරනවා වගේම බස් වල ලැබෙන ආදායම වැඩි කරගෙන කටයුතු කරලා තියෙනවා. ඒක දැන මොකද අපිට වෙලා තියෙන්නේ? ඒ පිළිබඳව හොඳ නිරීක්ෂණයක් කරලා විමර්ශනයක් කරලා අපිත් ආදායම් තත්ත්වයට පත් කරලා වැඩි ආදායමක් අපේ මේ ආවැලේකට එකතු කරන්න පුළුවන් ශක්තිය නිර්මාණය කරවි කියන විශ්වාසය තියෙනවා ඔබ දෙපළගේ වැඩ පිළිවෙලත් එක්ක. ඒ වගේ තමයි මම හිතන්නේ වරාය පිළිබඳව අපි කතා කරමු. විශේෂයෙන් වරාය අමාත්‍යවරයා අපේ සාගර රත්නායක ගෞරව අමාත්‍යතුමා හිමින් වැඩ කරාට එතුමා දක්ෂ බුද්ධියවත් පරණත වැඩ පිළිවෙල නිර්මාණය කර. අපි දැක්ක එතුමා පොලිසිය බාරගත්ත වෙලාවේ හැමෝම එහාදී අවිපරිවෙන් බලන් හිටියා. අද පොලිසිය නිලධාරීන්ගෙන් ඇහුවත් කියනවා එතුමා හිටියා නම් හොඳයි. එතුමා යම්සි වැඩ පිළිවෙලක් හැදුවා. ඒ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩ පිළිවෙලට අවශ්‍ය කරන වැඩ පිළිවෙල හැදුවා. මම හිතනවා අද වරාය ශේෂ්‍යයේ විශේෂම රටට මහ දැවැන්ත ආදායම උත්පාදනය කරන ආයතනයක් හැටියට. එහි තුල තියෙන ප්‍රශ්න ටික හොඳට අවබෝධ කරගෙන ඒක निराකරණය කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් එතුමා හදලා තියෙනවා. එතුමා දැන් කෙමෙන් විශේෂයෙන්ම මේ වරායේ ඒ ගුදම් වලට එන ගුදම් මගින් වෙන ආදායම් සමහර වෙලාවට ඒ ගුදම් විවිධ ආකාරයේ විදියට ඒවා නිදාස් කරලා රටට ලැබෙන්න තියෙන ආදායම් සමහරට වංචනික ලෙස සමහරු කටයුතු කරා. ඒ සියල්ල දැන් එතුමා විසින් හොයාගෙන ඒ දාජික ධනයට එකතු වෙන්න පුළුවන් ක්‍රමවේදයක් එතුමා හදලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ විශේෂයෙන්ම ඒ අමාත්‍යාංශ යටතේ වරාය යටතේ තිබුණු
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක් තිබෙනවා.
බොහොම ස්තුතියි උලසනේ මන්ත්‍රීතුමනි. ඒ ආදායම් එවත ලබා ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් නිර්මාණය කළා. මම හිතනවා මේ ශේෂ්‍ය ජාතියන්තරෙත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන ජාතියන්තරත් එක්ක ඒ කටයුතු කරන ගමන්ම අපේ රටේ තියෙන මේ වරායන් ගොඩනගන්න අවශ්‍ය වැඩ පිළිවෙල හදාවි කියන විශ්වාසය අපිට තියෙනවා. එතුමා මේ වැඩ පිළිවෙල කරා. ඒ වැඩ පිළිවෙල කරන්න අද අත ගහලා තියෙනවා. ඉතින් එතුමා සමහර වෙලාවට කාටවත් බයින්නේ කියන්නේ කෑ ගහන්නේ නැහැ. අපි දන්නවා එතුමායි නියතමානී වැඩ පිළිවෙල කරනකොට අපිට ලොකු ශක්තියක් තියෙනවා. මොකද අවුරුදු ගණනාවකට පස්සේ වරාය අමාත්‍යංශයේ සජාතික පක්ෂයේ අමතිවරයෙක් අතට ආවේ. ඉතින් අපි පෞගේ කාලය තුල අධ්‍යයනය කරා සමහර දේවල් සමහර ඕන විදිහට සිද්ධ වුණා. නමුත් අද අපිට එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා මම හිතනවා මෙන්න මේක තමයි අපේ අමතිවරු දෙපළගේ තියෙන විශේෂත්වය. ඒ වැඩ පිළිවෙලදී අපිට දායකත්වයේ දවන්න වැඩ පිළිවෙල. ඒ වගේම ගෞරව අමතුමනි අපි යම්සි යෝජනා මාලාවක් ඉදිරිපත් කරා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පසු වෙලේ ඉඳගෙන අපි පාර්ලිමේන්තුවේ ආරම්භයේ තුල අපට ලැබෙන පුංචි අවස්ථාවේදී ප්‍රශ්න යොමු කරලා ඒ ප්‍රශ්න තුලදී මේවා වෙමින් ඉන්නට වෙන ඕන කියලා සමහර ප්‍රධාන අමාත්‍යංශය තුල ගත්තොත් විශේෂයෙන්ම පළාත් සභාවට මේ විෂය යම්සි කොටසක් ගිහිල්ලා තියෙනවා. නමුත් මේ පළාත් සභාවේ තුල සිද්ධ කරන මේ වැඩපිළිවෙළ අක්‍රමතාවය තුල නිසා තමයි මංගල සඳහන් කියපු ක්‍රමවේදය තුල මේ ජීවිත රාශියකට හානි වෙන්න බලපාලා තියෙන්නේ. අපි සමහර වෙලාවට පොඩි පොඩි ගුඩා නගරයකින් බලපත්‍රයක් දෙනවා. ඒක ප්‍රධාන පාරට වැටිච්ච ගමන් ඒ අතරේ තමයි මේ 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 තරගය ඇති වෙන්නේ. මේ තරගය ඇති වෙලා තුල මේ ප්‍රශ්නේ මං හිතනවා හොඳ යාන්ත්‍රණයක් හදන්න ඕනේ, හොඳ නියාමනයක් හදන්න ඕනේ. පළාත් සභාවේ විසින් දෙන ඒ බලපත අපි දෙන්න එපා කියන්නේ නැහැ.
ඒ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කතාව අවසන් කළ
යුතුයි. ආදාවක් නොවේ මේ වැඩපිළිවෙල එන්නේ කියන කාරණේ කියනවා. වගේම අවසාන වශයෙන් විශේෂයෙන් ප්‍රමාණ ශේෂ්ත්‍යත් ඒ වගේම ආරයි ශේෂ්ත්‍යත් ඉතාමත් පුළුල් ලෙස මේ රටේ අනාගත පරපුරට ඒ සංවර්ධනයේ භුක්ති විඳින්නට අවස්ථාව සලසන්න ඔබ දෙපළ ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව ලබා දීමට ස්තුති වේ මම නිනා බොම්බත්
විශ්වාස. ඔබතුමාගේ ස්තුති ගරු මහින්ද සමරසිංහ මහත්තුමා. ඔබතුමාට විනාඩි 20ක් වෙන් කර තිබෙනවා.
සාගර රත්නායක අපේ වරාය ඇමතුමා නොසිටියත් මම එතුමාට සුවපතන්න ඕනේ. එතුමා ඇත්ත වශයෙන්ම හොඳ ඇමතිවරයෙක්, අවංක ඇමතිවරයෙක්. ඒ වගේම මාත් එක්කත් දීර්ඝ කාලයක් එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අවස්ථාවේදී මාත් එක්කත් බොහොම කිට්ටුවෙන් වැඩ කරලා තියෙන ඇමතිවරයෙක් හැටියට, මන්ත්‍රීවරයෙක් හැටියට එතුමාගේ යටතේ මගේ හිතේ කිසිම සැකයක් නැහැ. වරාය ශේස්ත්‍රය, නාවික ශේස්ත්‍රය අපි මගේ කාලයේ මාස 19ක විතර කාලයක් තුලදී අපිට ලබා ගන්න පුළුවන් වුණු ප්‍රගතිය තවදුරට ගෙනියන්න තිරසාර තත්වයක් ඇති කරන්න ඒ පැත්තෙන් එතුමා වැඩ කරයි කියන එක මගේ හිතේ කිසිම සැකයක් නැහැ. ඒ වගේම 2018 ප්‍රගතිය සමාලෝචනයට ලක් කරන අවස්ථාවේදී මම හුඟක් සන්තෝෂ වෙනවා. මාස 19ක කාලයක් තුලදී ඒ වරාය නාවික කටයුතු ඇමතිවරයා හැටියට සේවය කරපු අවස්ථාවේදී අපිට ඉලක්ක ගණනාවක් වාර්තාගත වන ඉලක්ක ගණනාවක් සම්පූර්ණ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳ විශේෂයෙන්ම 2017 වර්ෂයේ තමයි වරාය ඉතිහාසයේ වැඩිම ලාභයක් ලබන්න අපිට හැකියාව ලැබුණේ. රුපියල් බිලියන 13.3ක ලාභයක් ලබලා වරාය ඉතිහාසයේ මම කලින් කිව්වාගේ වැඩිම ලාභය ඒ වර්ෂයේ ලබා ගන්න අපි සමත් වුණා. ඒ වගේම මම කියන්න ඕනේ මේ අවස්ථාවේදී 2018 වර්ෂයේ අපි අවසාන ඒ ගිණුම් පරීක්ෂා කරලා බැලුවාම ඒ ලාභය බිලියන 4.5කට අඩු වුණා. හැබැයි ඒකටත් හේතුවක් තිබ්බා. රුපියලේ වටිනාකම අඩුවීමත් සමග, අවම ප්‍රමාණයක් සිදුවීමත් සමග බිලියන 11ක පාඩුවක් වරාය අධිකාරියට විඳින්න සිද්ධ වුණා. එතකොට අපි 2017 අර ලබාගත් වාර්තාගත වන ලාභය හා සමාන ලාභයක් 2018ත් ඇත්ත වශයෙන්ම ලබා ගන්න හැකියාව තිබ්බා. රුපියලේ අවම ප්‍රමාණය ඒ තරම් පහත වැටීමකට ලක්ුණේ නැත්තම්. ඒ වගේම බදු සහන අවුරුදු 5කට කාල සීමාවකට වරාය අධිකාරියට ලැබිලා තිබුණු අවස්ථාව 2018 අවසාන වෙනකොට ඒක නැතිව ගියා අපිට. ඉතින් මේ සියල්ලක්ම නිසා තමයි අලාභය අඩු වුණේ. කොහොම වුණත් ලාභ ලබන ආයතනයක් හැටියට 2018 විශාල ලාභ ලබන ආයතනයක් හැටියට 2018 වරාය අධිකාරිය කටයුතු කරන්න සමත් වුණා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි බහලුම් දිහා බැලුවම බහලුම් මිලියන 6 සම්පූර්ණ කරන්න හැකියාව ලැබුණේ මගේ කාලේ. අපි මුලින් ඉඳලම බැලුවම 1995 තමයි පළවෙනි මිලියනය අපි ලබා ගත්තේ. හැබැයි අවුරුදු 5-10 ගියා ඊළඟ මිලියනයට යන්න. ඒක 2015 ඉඳලා 2017 වෙනකන් අපිට අවුරුදු දෙකක් ඉන්න සිද්ධ වුණා මිලියන 5න් මිලියන 6ට යන්න. හැබැයි 2018 අපි සමත් වුණා එක වර්ෂයකදී බහලුන් මිලියනයක් වැඩි කරගෙන මිලියන 7ක වාර්තාගත වෙන බහලුන් සංඛ්‍යාවක් ලබා ගන්න. ඒකත් ඇත්ත වශයෙන්ම සුවිශේෂ ජයග්‍රහණයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. ඒ වගේම අපි සමත් වුණා මේ කාලය තුලදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය වරාය කොළඹ වරාය ලෝකේ පළවෙනි තැනට ගේන්න ලෝකේ ලොකුම විශාලම ඒ වගේම ක්‍රියාකාරීත්වයෙන් විශාලම වරායල් 34න් පළවෙනි ස්ථානය අපි ලබා ගන්න සමත් වුණා. සිංගප්පූරුවත් ඉක්මවා ගිහිල්ලා ඇත්ත වශයෙන්ම අපිට 115.6ක වර්ධනයක් 2018 පළවෙනි මාස 6 අපිට ලබා ගන්න හැකියාව ලැබුණා. ලෝකයේ පළවෙනි ස්ථානයට අපි පත් වුණා. ඉතින් අද වශයෙන්ම මේක සුවිශේෂ ජයග්‍රහණයක් හැටියට මම සඳහන් කරන්න කැමතියි. මේකට අපිට මේ தත්ත්වය උදා කරගන්න අපිට හැකියාව ලැබුණේ විශේෂයෙන්ම අපි ඒ කාලය තුලදී මම මේ ඇමතිකම බාරගත්තට පස්සේ ඒ කාලය තුලදී අපි සමත් වුණා කොළඹ වරායේ පරියන්ත තුනක් තියෙනවා. අපිට තියෙන්නේ එකයි වරාය අධිකාරියට JCT පරියන්තය. එතකොට අපිට කලින් මම එන්නට කලින් පෞද්ගලික ව්‍යාපාරයකට ගිහිල්ලා පරියන්ත දෙකක් අවුරුදු 35ක බද්දකට දුන්න අවස්ථාවේදී ඒ දෙක වෙනම අපිට 115ක කොටස් ප්‍රමාණයක් පමණයි තිබ්බේ. ඒ දෙකේම ඉස්සල්ලාම පළවෙනි පෞද්ගලික පරියන්තය ක්‍රියාත්මක වුණේ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම එතුමා ජනාධිපති වෙන්න ඉස්සල මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති මුණ අවස්ථාවේදී තමයි SAGT ඒ හවුල් ව්‍යාපාරයට ගියේ අවුරුදු 35කට ඒ පරියන්තය දෙන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියා. හැබැයි එතුමාගේ පැමිණ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් සමගම තමයි චීන සමාගමත් එක්ක, චයිනා මර්චන්ට් සමාගමත් එක්ක CICT ඒ පරියන්තය හවුල් ව්‍යාපාරයක් හැටියට පටන් ගත්තේ. එතනත් අපිට 115ක් තියෙනවා, 185ක් තියෙන්නේ ඒ චීන සමාගමට. කොහොම වුණත් මේ තුනම එකතු වෙලා තමයි අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා ලෝකයේ නොම්බර 1 ස්ථානයේ දිනාගන්න සමත් වුණේ. ජයබහලුම් පරියන්තය පමණක් නෙවෙයි, SAGT පරියන්තයත්, CICT පරියන්තයත් මේ තුනම එකට වැඩ කරලා මේ අවබෝධතා ගිවිසුම පදනම් කරගෙන සුහදව වැඩ කරලා හොඳ අවබෝධයකින් වැඩ කරලා කොළඹ වරාය ජාත්‍යන්තරයට ගෙනියලා ප්‍රසිද්ධ කරලා ඒ தත්ත්වයේ ඇති වුණාට පස්සේ අපිට අවස්ථාව ලැබුණා ඇත්ත වශයෙන්ම ඒ මාස 6 තුලදී ලෝකයේ පළවෙනි ස්ථානය දිනා ගන්න. ඒ වගේම මම හුඟක් සන්තෝෂයෙන් කියන්න කැමති ඍණ වර්ධනයක් තිබුණු ජයබහලුම් මේ පරියන්තය අපිට පුළුවන් වුණා 2017 අන්තිම කාර්තුවේ 2018 වර්ධනයකට ගෙනියලා 123ක වර්ධනයක් පෙන්නල. ඒ 123 වර්ධනයත් ඇත්ත වශයෙන්ම ජයබහලුම් පරියන්තයෙන් විශාල ආදායමක් ඒ හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට රජයට ලැබුණා. අද ඒ தத்துவෙම ඉදිරියට ගෙනියන්න ඒ ජයබහලුම් පරියන්තයේ වැඩ කරන සියලුම දෙනාම කාර්මික සාමයකුත් පදනම් කරගෙන බොහොම සතුටෙන් ඒ தத்துவය තවදුරට ආරක්ෂා කරන්න කටයුතු කරගෙන යනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම ශ්‍රී ලංකා වරායාධිකාරියට ලැබුණා 2018 ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානය. ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානය. පළවෙනි 2018 පළවෙනි මාස 6 වැඩිම වර්ධනය හැටියට ලෝකයේ පළවෙනි ස්ථානය ලබා ගත්තා. 2018 අග වෙනකොට ලෝකයේ හොඳම වරාය හැටියට සම්මානය දුබායි වල ජාත්‍යන්තර මට්ටමින් අපේ ශ්‍රී ලංකා වරායාධිකාරියට ලැබුණා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම මතක් කරලා දෙන්න කැමතියි මේ කාලය තුලදී මට හැකියාව ලැබුණා අපේ සේවක සේවිකාවන් නිලධාරීන්ට ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධනයක් ලබා දෙන්න. 30%ක සමස්තයක් හැටියට 30%ක වැටුප් වර්ධනයක් අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. මොකද හම්බන්තොට වරාය ඒ චීන සමාගමත් එක්ක බදු ගිවිසුමකට ගිහිල්ලා විශාල මුදලක් ලංකාවේ භාණ්ඩාගාරයට ලබා ගැනීමත් සමගම ශ්‍රී ලංකා වරායාධිකාරියේ ණයබාරයෙන් මිදීමත් සමගම ගැලවීමත් සමගම අපිට මුදල් තිබ්බ. ඇත්ත වශයෙන්ම අපේ සේවක සේවිකාවන් ඒ වගේම නිලධාරීන්ට ඒ යම්කිසි සහනයක් ලබා දෙන්න. එතකොට 30%ක වැටුප් වර්ධනයක් ඇත්ත වශයෙන්ම අපිට ලබා දෙන්න සිදු වුණා. ඒ වගේම ඒ සාමූහික ගිවිසුම හරහා වරු 3කට ඒක වළංගුයි. ඒ වගේම නිලධාරී ශ්‍රේණියටත් අපිට ප්‍රථම වතාවට විශාල වැටුප් වර්ධනයක් ලබා දෙන්න හැකියාව ලැබුණා. එතකොට ඇත්ත වශයෙන්ම මේ තත්ත්වයන් උදා කර දෙන්න හුඟ දෙනෙක් මහන්සි වුණා. මම ඇමතිවරයා හැටියට ඒ ප්‍රතිපත්තිමය තීරණ ගත්තා වගේම කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා ඒ අනුමැතිය ලබාගෙන ඒ ටික කරා, ඒ අවශ්‍ය වෙලාවලට නියෝග ලබා දුන්නා. හැබැයි මේ කාලය තුලදී ඇත්ත වශයෙන්ම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මට හොඳ ලේකම්වරයෙක් හිටියා. ජයම්පති මහත්මයා හොඳ පළපුරුද්දක් තියෙන දීර්ඝ කාලයක් රජයේ සේවයේ හිටපු ඉන්න දැන් අද එතුමා ඇත්ත වශයෙන්ම අර්ජුන රණතුංග ඇමතුමාගේ ලේකම්වරයා හැටියට කටයුතු කරනවා. ජයම්පති මහත්මයා එතුමා ලොකු හයියක් මට දුන්නා. අවශ්‍ය වෙලාවලට නිවැරදි උපදෙස් ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බොහොම දක්ෂ සභාපතිවරයෙක් හිටියා. ඩොක්ටර් පරාක්‍රම දිසානායක එතුමා ශේෂ්ත්‍රයේ කෙනෙක් හැටියට, ශේෂ්ත්‍රයෙන් ආපු කෙනෙක් හැටියට එතුමාට කියා දෙන්න මට උවමනාවක් තිබ්බේ නැහැ මේ දේ කරන්න කියලා. ඒ ප්‍රතිපත්තිමය තීරණ අපි සාකච්ඡා කරලා ගත්තට පස්සේ එතුමා හරියට ඒක නිවැරදිව ක්‍රියාත්මක කරා. ෂෝට්කට් ගත්තේ නැහැ. හරි මාර්ගවල ගිහිල්ලා විනිවිද භාවයකින්, වගවීමකින්, වගකීමකින් එතුමා ඒ සියල්ලම හරියට ක්‍රියාත්මක කරලා හොඳ නායකත්වයක් ශ්‍රී ලංකා වරාධිකාරියට ලබා දුන්නා කියන එක මම මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරන්න කැමතියි. ඉතින් ඒ වගේම තමයි දැන්පත් කරලා ඉන්න සභාපතිතුමා කාමන් රත්නායක මහත්මයා, එතුමත් හොඳ පළපුරුද්දක් ඇතිව පෞද්ගලිකංශයෙන් ඇවිල්ලා තියෙන කෙනෙක්. එතුමා මේ කාටත් කියන්න බෑ එතුමා පැරෂූට් එකෙන් ආවා කියලා. මොකද එතුමාට හොඳ පසුබිමක් තියෙනවා, අධ්‍යාපනයක් තියෙනවා, පළපුරුද්දක් තියෙනවා. ඉතින් එතුමත් මේ වැඩපිළිවෙල හොඳට කරගෙන යනවා කියන එක මම දකිනවා, මම සතුටු වෙනවා කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්න කැමතියි. දැන් සාගර රත්නායක ඇමතුමා ආවා, එතුමා ඉන්නේක හොඳයි. ජයබහලුම් පරියන්තයේ දැන් සංවර්ධනය එතුමා පටන් ගන්න දැන් කටයුතු කරන්න මම හිතන්නේ ලෑස්ති වෙනවා. එතන ශ්‍රී ලංකා වරායාධිකාරියෙන් විශාල මුදලක් වියදම් කළා. ඒ සංවර්ධනය කරාට පස්සේ මම හිතන්නේ තවත් වැඩිපුර ආදායමක් ශ්‍රී ලංකා වරායාධිකාරියට ලබා ගන්න හැකියාව ලැබෙනවා. සෙතුමාට ඒ කටයුත්ත ඉදිරියට ගෙනියන්න මම ආශිර්වාද කරනවා. ඒ වගේම නැගෙනහිර පරියන්තිය පිළිබඳවත් එතුමා හොඳ ස්ථාවරයක ඉන්නවා කියන එක මම දකිනවා. ශ්‍රී ලංකා වරායාධිකාරිය සතුව ඒ නැගෙනහිර පරියන්තේ තියෙන්න ඕනේ. හැබැයි අපේ ඒ සුවිශේෂ ස්ථානය ජාත්‍යන්තර මට්ටමෙන් දකුණු ආසියාවේ විශේෂයෙන්ම ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එකක් හැටියට අපි තවදුරට පවත්වාගෙන යනවා නම් අපි නැව් සමාගම් ජාත්‍යන්තරයත් සමග මීටත් වඩා සම්බන්ධ වෙලා අපි ඒ කටයුත්ත කරන එක තමයි හොඳ. ඉතින් එතුමා මං හිතන්නේ දැනුවත් කරයි මොකද එතුමාගේ ඒ අදහස කියලා ඉදිරියේදී කොහොම වුණත් මන් දන්නවා එතුමා ඒ අයිතිය ශ්‍රී ලංකා වරාධිකාරිය සතුම තියාගෙන තමයි ඒ වැඩපිළිවෙලට යන්නේ කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමතියි. ඒ වගේම මම මතක් කරන්න කැමතියි දැන් ගිය වර්ෂයේ අත් වශයෙන්ම අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේදී මංගල සමරවීර එමුතුමා සඳහනක් කරලා තිබ්බා එතුමාගේ අයවැය ඒ බජට් ස්පීච් එකේ ඒ කතාවේ එතුමා සඳහන් කරා මේ නාවික ශේෂ්ත්‍රය විවෘත කරන්න එතුමාගේ අදහසක් තියෙනවා කියලා ලිබරලයිස් කරන්න එතුමාගේ අදහසක් තියෙනවා කියලා. දැන් අත් වශයෙන්ම අපි නාවික ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට දැක විවෘත වෙලා තියෙන්නේ විවෘත කරන්න දෙයක් නැහැ. ඕනම කෙනෙකුට ඇවිල්ලා ආයෝජනයක් කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි වරායේ ඇමතිවරු අපිට පෙර හිටපු ඇමතිවරු ගැසට් නිවේදනයකින් සඳහන් කරලා තියෙනවා ඒජන්තවරු පත් කරන අවස්ථාවේදී ඒජන්තවරු 160ක කොටස් තියෙන්න ඕනේ ශ්‍රී ලාංකික ව්‍යාපාරවලට කියන එක. එතකොට 140යි අත් වශයෙන්ම විදේශ ව්‍යාපාරිකයන්ට ඒජන්සි බිස්නස් එකේ තියාගන්න හැකියාව තියෙන මේ ගැසට් එකකින්ම වරායේ ඇමතිවරයාට තමයි බලය තියෙන්නේ. ගැසට් එකකින්ම ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට මේ මංගල සමරවීර ඇමතිතුමා ඔය ලිබරලයිසේෂන් ගැන කතා කරනකොට විරුද්ධ කිරීම ගැන කතා කරන අපි කිව්වා මේ ඒ දේශීය ව්‍යාපාරිකයෝ ට දීලා තියෙන 160 තවදුරට ආරක්ෂා වෙන්න ඕනේ. මොකද ඒ අය උපයන මුදල ඒ අය
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් තිබෙනවා.
ඒ අය උපයන මුදල ඒ අය පිටරට ගෙනියන්නේ නැහැ. ඒ අය ලංකාවේම ආයෝජනය කරනවා. ඒ වගේම කාට හරි ඕන නම් ඒකේ 100%ක්ම ගන්න නැත්නම් බහුතර කොටස් තියාගන්න, ඒ කියන්නේ නැව් සමාගම් වලට හෝ විදේශ ව්‍යාපාරිකයන්ට, එහෙනම් යම්කිසි ආවම FDI එකක් විජු ආයෝජනයක් කරන්න ඒගොල්ලෝ සූදානම් වෙන්න ඕනේ කියලා. අපි නම් ඉඳන් කිව්වේ ඒ වෙලාවේ අඩු ගානෙන් මිලියන 50ක්වත් ඩොලර් මිලියන 50ක්වත් අවිලා ආයෝජනය කරන්න ඕනේ. එතකොට ගැටලුවක් නැහැ කියලා. නිකම්ම අපි ගැසට් නිවේදනය වෙනස් කරලා ඉවරලා ඒ අයට අවස්ථාව දුන්නොත් මේ මේ දේශීය ව්‍යාපාරිකයෝ හොඳට කරගෙන යන ව්‍යාපාරයක් ඇතුල් වෙලා ඒගොල්ලෝ ඒක අරගෙන ඒ උපයන මුදලොත් ලංකාවෙන් පිටගෙනියලා ලංකාවේ තියාගන්න නැතුව ඒ කටයුතු කරන්න අපි ඉඩ දුන්නොත් ඒක ලොකු අසාධාරණයක් කියන එක පෙන්ලා දුන්නා. හොඳ වෙලාවට 2018 නම් ඔය ක්‍රියාත්මක වුණේ නැහැ. මම දැක්කා මේ පාරක් ඔය ලිබරලයිසේෂන් කතාව මේ පාර්ලිමේන්තුවේ නෙමෙයි පිට බජට් එක සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ ගැන සඳහනක් කරලා තියෙනවා. ඉතින් මම ඇමතුමා ඉන්න අවස්ථාවේදී ඇමතුමාට කියන්න කැමතියි මේ බුදුමාගේ ප්‍රතිපත්තියත් මම දන්නවා දේශීය ව්‍යාපාරිකයෝ ආරක්ෂා කළ යුතු ප්‍රතිපත්තියක ඔබතුමත් ඉන්නේ. ඒ නිසා මේ දැනට ලිබරලයිස් කරලා තියෙන මේ සෙක්ටර් එක විවෘත කරලා තියෙන මේ ශේෂ්ත්‍රය ඒ විදිහටම තියාගෙන කාට හරි ඇවිල්ලා මේ ඒජන්තවරුන්ගේ ව්‍යාපාරය මුළුමලින්ම ගන්න ඕන නැව් සමාගමට, එහෙනම් ඒ අයගේ දායකත්වයක් තියෙන්න ඕනේ රටේ ආර්ථිකයට. නිකම්ම ඇවිල්ලා ඉවරලා අපි මේ ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එක තවත් එක්ස්පෑන්ඩ් කරනවා, තවත් ලොකු කරනවා, දියුණු කරනවා කියන එක කියලා හරියන්නේ නැහැ. ඒ අය අත් වශයෙන් මේ ඍජු ආයෝජනය ගෙනත්ති ඉවරලා පෙන්වන්න ඕනේ අපි ලංකාවේ මේ වගේ ආයෝජනයක් කරලා තමයි අපි මේ කටයුත්ත කරන්න යන්නේ කියන එක ඒගොල්ලෝ පෙන්නයි කියන එකේ බලාපොරොත්තුවෙන් නැවත වරක් සාගර රත්නායක ඇමතුමාට සුවපතලා ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැව් සමාගම ගැන ඇත්ත වශයෙන්ම මට වෙලාවක් නැහැ කතා කරන්න. හැබැයි එතනත් ඇත්ත වශයෙන්ම පෞද්ගල කාලේ අපේ කාලේ අපිට ලාභේ වැඩි කරන්න හැකියාව ලැබුණා. ඒ අයට සියලු දෙනාට සුපතලා මගේ වචන සල්පේ මෙතෙන් අවසන් කරනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු කුමාරවෙල්ගම ඇතුමා, ඔබතුමාට විනාඩි 15ක් වෙන් කර තිබෙනවා.
පොඩ්ඩක් බුරුවන්න මැඩි කරලා දෙන්නේ. මේ ගරු මුලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මං හිතන්නේ අපිට සන්තෝෂ වෙන්න පුළුවන් අපේ අර්ජුන රණතුංග ඇමතිතුමා විශේෂයෙන්ම මේ ප්‍රවාහන ශේත්‍රයට පැමිණීම ගැන. මොකද එකදා එතුමා 1996 දී ලෝක කුසලානය දිනාගත්තා. ඒක ලොකු දෙයක්නේ. අදත් කතා කරනවා ඒ ගැන. ඒ විතරක් නෙවෙයි, එතුමාගේ කාලයේදී වරාය ඇමති වෙලා ඉන්න කාලෙදී එතුමා වරාය විකුණන්න දුන්නේ. ඒ ගැනත් අපි අද ප්‍රශංසා මුඛයෙන් කතා කරමු. එතුමාව අයින් කළ දාලා තමයි වෙනම ඇමතිවරයෙක් දාලා වරාය විකුණන්න ගත්තේ. ඉතින් මේ ප්‍රවාහන ශේත්‍රය හදන එක ඔබතුමාට ඉතාම පහසුවෙන් කර හැකි. ඔබතුමා දක්ෂ ඇමතිවරයෙක්. මම විශේෂයෙන්ම කියන්න ඕනේ, දැන් විශේෂයෙන්ම බස් ගැන කතා කරනකොට අපි බස් ඉන්දියාවෙන් ගෙනාවා බස් 2200ක්, වාණ්ඩාගාරයෙන් බස් 1000යි, CTBගෙන් බස් 1200යි. ඒ ඔක්කොම ගෙනාවේ ගෙවීමේ පදනම් මත. ඔක්කොම හම්බ කරලා ගෙව්වේ. ඔබතුමා නම් හොයලා බලන්න, නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා. හම්බ කරලා ගෙවනවා. තවමත් මම හිතන්නේ ගෙවනවා. සතයක්වත් CTB එක මුදල් දුන්නේ නැහැ. මුදල් දුන්නේ නැහැ. අපි හම්බ කරලා තමයි ගෙව්වේ, අර ලීසින් ක්‍රමයේ වගේ. හැබැයි ඒකට වැඩි පොලියක් ගත්තෙත් නැහැ ඒ කාලේ ඉන්දියාවේ සමාගම. ඉතින් මං හිතනවා, මං හිතන්නේ ලංකාවට හොඳ ඉන්දියාවේ බස් එක. දැන් චීනේ බස් එක ගැන කතා කරනවානේ. චීනේ ඉලෙක්ට්‍රික් බස් එක ගන්න කිව්වොත් මම හිතන්නේ මිලියන 50ක් 60ක් විතර වියදම් කරන්න වෙනවා. මිලියන. ඒක අපිට ඔරොත්තු දෙන්නේ නැහැ. මොකද අපේ අය කරන ගාස්තුව මගියගෙන් එකම ගාස්තුව. ඒක වැඩි වෙන්නේ නැහැ. ඒක නිසා මං හිතන්නේ ඉන්දියාවෙන් අර යුරෝපෝ බස් එක, යුරෝපෝ එන්ජින් එක තියෙන බස් එක පරිසරයට හිතකාමි බස් එකක්. ඒක ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. මං ඉන්නවා හිතනවා රමුණාන්සලා ඒ ගැන බලන්න. මොකද අපේ සාක්කුවට හරිලන විදිහට තමයි අපි බස් ගන්න ඕන. නැතුව අපි මුළු ලෝකෙම පෙන්වන්න අපි ගත්තොත් බස් අපි අන්තිමට හිර වෙනවා. ඒක එකක්. ඉතින් මම CTB එක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. මොකද CTB ගැන තමයි ඔක්කොම කතා කරන්නේ. CTB එක ආණ්ඩුවක් පෙළුණාම ඒකෙන් තමයි ඉස්සෙල්ලම පටන් ගන්න ප්‍රොමෝෂන් දෙන්නේ. හැම ආණ්ඩුවක්ම මම කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව විතරක් නෙවෙයි, අපේ ආණ්ඩුව කාලේ. ඒකෙන් තමයි පටන් ගත්තේ. අර දින 52 ගැන කිව්වා, අපේ කාලේ කිව්වා. අපි ඕනම කාලෙකදී අපි දියුගෙන එන්නේ ප්‍රොමෝෂන් වලට. ඉතින් බස් නවතිනවා. දැනුත් මම හිතන්නේ බස් නවතිලා තියෙනවා 1000ක් විතර රියදුරු කොන්දොස්තරලා නැතුව. මම දන්නේ නැහැ මං හරිද වැරදිද කියලා. තමුන්නාස පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මට ඒ CTB ගැන මට කියන්න තියෙන එච්චරයි. නමුත් මං අද විශේෂයෙන්ම ආවේ මේ කතා කරන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන. දැන් තමුන්නාසලා දන්නවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තවමත් 2000යි අපි තාක්ෂණය 2010 වර්ෂයේ ආරම්භ කළ වාහන රියදුරු බලපත්‍රය නිකුත් කිරීම 2016 දී නිම කර දෙපාර්තමේන්තුවට බාර දීමර නියමිතව තිබුණා. අදටත් එසේම එක ක්‍රියාත්මක වෙගෙන යනවා. ඒක දැන් ඒක කීයද ගානේ? ඒ කාලේ රුපියල් 1700යි. ඒකෝර තාක්ෂණයේ එච්චර දියුණු නැහැ. මැෂිනරි එච්චර අධික මිලයි. නමුත් අද ඒ ඔක්කොම පහතර වැටිලා. දැන් 1700ක් 2000 වර්ෂයේ තරංකාරී මිල ගන්න අනුව රුපියල් 1600ක් අය කරලා දුන්න රියදුරු බලපත්‍රය ඒ මිලටම අදක් දෙනවා. මොකද ඒක හුඟක් ගණන් වැඩි. දැන් මේ රියදුරු බලපත්‍රය මම දැන් රුපියල් 100ට අඩුවකට දෙන්න පුළුවන්. හොඳට හොයලා බලන්න. ඔය දැන් තාක්ෂණයේ හුඟක් දියුණු අර ඒ පටන් ගත්ත කාලේ තාක්ෂණයේ මේ දැන් තියෙන්නේ. මොකද පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව එතුමන්ලගේ ඒ කාඩ්පත රුපියල් 75කට නිකුත් කරනවා. ඉතින් අනු විශාල මිලේ වෙනසක් දැකිය හැකියි. මෙම ක්‍රියාවලිය නිසා මේ රජයට අහිමි වූ අහිමි වන මුළු ආදායම රුපියල් බිලියන 5කට වැඩි කියලා මං හිතනවා. රුපියල් බිලියන 5කට වැඩි. අපි බැඳුම් කරගෙන කතා කරනවා. නමුත් මෙතන ඊට වැඩිය ලොකු මංකොල්ලයක් සිද්ධ වෙනවා. අයිත් එක දැන් කාලේ ඉවරයි. දැන් කාලේ ඉවරයි. නමුත් ඒ කාලේ ඉවරුණත් තාම ඒක ක්‍රියාත්මක වෙගෙන යනවා. මේකට ටෙන්ඩර් කෝල් කරලා තිබ්බනේ. රජයට හම්බෙන්නේ කීයද? 110යි. දැන් රුපියල් 1700ක ඒක අය කරනකොට 110යි රජයට හම්බෙන්නේ. ඉතුරු ඒවා ඔක්කොම යන්නේ පුද්ගලික අංශයට. ඉතින් ඒ නිසා මං හිතන්නේ විශාල මුදලක් මේ නිසා අපිට අහිමි වෙලා යනවා. මං කියනවා දැන් ඒගොල්ලන්ගේ කාලේ ඉවර නිසා 2600 දී මේ ක්‍රමයේ මුලින්ම මොටර් දෙපාර්තමේන්තුවට එනම් රජයට හිමිය යුතුව තිබුණා 2016. මම හිතන්නේ කොන්ට්‍රැක්ට් එක අනුව 2016 දී ඒගොල්ලන් අපිට බාර දෙනකොට නවීන යන්ත්‍ර සූත්‍රත් එක තමයි අපිට බාර දෙන්නේ. නවීන යන්ත්‍ර සූත්‍රත් එක්ක අපිට බාර දෙන්න ඕනේ. එනේ නමුත් අද වෙනතුරු ඒක නැහැ. ඒක එසේම කරගෙන යනවා. අංක තහඩුවත් එහෙමයි. අංක තහඩුව ගැන කතා කරනකොටත් එහෙමයි. 2000 වර්ෂයේ මැයි ආරම්භ කළ අංක තහඩුව නිකුත් කිරීම 2011 වර්ෂයේ තවත් අවුරුදු 5කට ටෙන්ඩර් මගින් ලබා දුන්නා. 2016 මැයි අවසන් වෙනකොට මේ අවසන් විය යුතුයි. අදත් එයා ඒක ක්‍රියාත්මකයි. මට දැන් දැනගැනීමට ලැබී ඇති පරිදි නව මිල ගණන් කැඳවා ඇතත් අදාළ ආයතන වලට ලබා දී නැත. මේ දැන් අලුත් මිල ගණන් වලට RFID එකක් තියෙනවා. අර දුර ඉඳන් නම්බර් ප්ලේට් එක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් එක්ක තමයි ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ. මට මන් දන්නේ නැහැ මේක හරිද කියලා. මට ලැබිලා තියෙන ආරංචිය අනුව නම් මේ ටෙන්ඩර් එක ගිහිල්ලා තියෙන්නේ දැන් රුපියල් 800යි. රුපියල් 800කට තමයි මේ ටෙන්ඩර් එක ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අද වෙනතුරුත් මේක දීලා නැහැ. මේක හැමම ඒ පර්ණ කම්පැනියට හම්බ කරන් දීලා බිලියන ගණන් දීලා තියෙනවා. එතකොට අංක තහඩු ටෙන්ඩර් එක මම කිව්වේ වසර 20ක් පමණ තිස්සේ එකම සමාගමක් මගින් සිදු කරන අතර පසුගියදා දූෂිත ටෙන්ඩරයක් ඇඳවා එය නැවත ලබා දීම සඳහා නිර්දේශ කර ඇත්තේද එම සමාගමද ඇතුළුව එකම අධ්‍යක්ෂකවරුන් සිටින නම් දෙකක් දෙකකින් පෙනී සිටින සමාගම් දෙකකට මේ සමාගම් දෙකේම ඉන්නේ එකම නම් තියෙන අධ්‍යක්ෂකවරු දීලා තියෙන්නේ. ඉතින් මේක රුපියල් 800කට ටෙන්ඩර් එක ඇවිල්ලා තියෙන මේ ගමන මට පේ මන් දන්න හැටියට. නමුත් මේක තාමත් දීලා නැහැ. මං ඇමතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේක බලන්න. මේ රජයේ ආයතනයෙන් සිදු කරන ලද පාර්ලිමේන්තු කෝප් කමිටුවේ නියෝග කර තිබූ අතර ඒ රජයේ ජර්මන් අභ්‍යාස විද්‍යාල ආයතනය මගින් හෝ රජයේ කර්මාන්ත ශාලාව හරහා කළ හැකිව තිබියදී ඒ පුද්ගලික අංශයට පවරා විශාල විදේශ විනිමයක් වැය කිරීමට පසුපස ඇත්තේ දූෂිත ටෙන්ඩර් ක්‍රියාවලියකි. ඉතින් මම තමුන්නාස්ලෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේක ගැන බලන්න. දුම් පරීක්ෂාවත් එහෙමයි. දුම් පරීක්ෂාව ගන්නකොට අපි දන්නවා ඒ කාලේ දුම් පරීක්ෂා කරනකොට 2019 3 තියෙනවා දක්මි පත්‍රයේ තියෙනවා ලංකාදීප පත්‍රයේ තියෙනවා 2019 පෙබරවාරි 13 ලග්නි පත්‍රයේ තියෙනවා 2009 3 16 මේ දුම් පරීක්ෂා කරනකොට ඒ කාලේ RMB එකේ නිලධාරීන් ගිහිල්ලා පාරේ ඉඳලා ඇල්ලුවා. ඒ කියන්නේ දුම් පරීක්ෂා කර දුම්වල දුම් හරියට පිට වෙනවද නැද්ද කියන එක ඒගොල්ලන් ඇල්ලුවා. දැන් එහෙම ක්‍රියාවලියක් තියෙනවද නැද්ද මම දන්නේ නැහැ. ඉතින් ඒකත් මං හිතන්නේ හොඳට බලන්න ඕනේ. මොකද ඒකත් තාම ඒ විදිහටම යනවා. ඒ විදිහට යන නිසා මං හිතන්නේ අපිට ඉතා විශාල පාඩුවක් සිදු වෙලා තියෙනවා. ඉතින් තවත් තියෙනවා මෑතකදී දූෂිත කටයුතු සඳහාම රජයේ පරිගණක නියෝජිත ආයතනයකින් ගෙන්වන ලද සූරවීර මේ බොහෝ කටයුතු සඳහා ඒ සූරවීරගේ නම තියෙන කෙනා ඒ වගේ නමක් තියෙන කෙනෙක් වරක් අගමැති කාර්යාලයේ පවා සේවයෙන් ඉවත් කළ අයකි. මේ වීර සූර්යා අදාළ ටෙන්ඩර් කිහිපයක්ම අතරතුර විවිධ සමාගම් කිහිපයකින් විදේශ සංචාර කිහිපයක් දෙම සමාගම් සමග සිදු කර තිබේ. අඩුම මිල ගණන් ඉදිරිපත් කරමින් ඉහළ තාක්ෂණය ලබා දෙන සමාගම් මුල් වටේන්ම ඉවත් කිරීම හරහා මොහු සියලු දූෂිත ක්‍රියාකාරකම් නිරතව තියෙනවා. කෙසේ වෙතත් මේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අයත් වන්නේ අපේ අර්ජුන රණතුංග මහත්තයාට. ඒ නිසා තමයි මම කිව්වේ 1996 ලෝක උසුලාන ඉදිනා ගත්තාට වැඩිය මම ඉතින් ඊට වැඩිය ජනප්‍රියත්වයක් තියෙනවා. තමුන්වහන්සේ මෙන්න මේක හරියට බැලුවොත් මොකද මේක ඇත්තටම හොර ගුහාවක්. මේක කවුරුත් දන්නවා ඉතාමත්ම හොරම ගුහාවක්. මේක කිසි දෙයක් සල්ලි නැතුව කරගන්න බෑ. පගාවක් දෙන එක වෙනම දෙයක්. ඒ කාලේ ඉඳන්ම RMB එකේ මං කුඩා කාලේ අපේ තාත්තා ලුරි ව්‍යාපාරිකෙක්. ලුරියක් රෙජිස්ටර් කරන්න ගියාම ලුරියක් කිරන්න ගියාම ඒ පොඩි පොඩි ගණන් දීලා තිබ්බා ඒ කාලේ හැටියට. නමුත් අද ඒක හැම නිලධාරියම දැන් බලාපොරොත්තු වෙනවා සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඕනම් මේ වාහන ව්‍යාපාරින්චි කරන අයගෙන් ගිහිල්ලා අහලා බලන්න. ඉතින් ඒ නිසා මම තමුන්නාන්සේගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ ගැන බලන්න. මොකද නැත්තම් මේ රජයේ අපේ මිනිසුන්ට මහ ජනතාවට තමයි මේකෙන් ඉතාමත්ම අමාරු විදිහට පත් වෙන්නේ. ඉතින් මට කියන්න තියෙන්නේ විශේෂයෙන්ම RMB එක ගැන කතා කරනකොට තව ගොඩක් කියන්න තියෙනවා. වාහන ලියාපදිංචි කිරීම, වාහන පැවරීම, අංක තාරු නිකුත් කිරීම, ලියදුරු බලපත්‍ර නිකුත් කිරීම, කාර්යක්ෂව කිරීම සඳහා පරිගණක අංශයේ ඔන්ලයින් ක්‍රමයේදී සිදු කිරීම. මම හිතන්නේ අපේ අබේසිංහ මහත්තයා කිව්වා ඒ සම්බන්ධව. දැන් මේ මම හිතන්නේ ලංකාවේ දිස්ත්‍රික්ක මම හිතන්නේ 25ක විතර මේක හරියට ක්‍රියාත්මක වේගණ යනවා. ඒක ඊටාම හොඳ වැඩක්. මොකද ඒක හොඳයි කියලා කියන්නේ ආයි කොළඹට එන්න ඕනේ නැහැ. ඒ එහෙ ඉඳන්ම මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. නමුත් මේ මෙහෙට ආවොත් තමයි මේ සියලුම දූෂණ සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මම මීට වැඩි ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් CTB එක ගැන කතා කරනකොට අර අනිත් අය කතා කරුවා වගේම පොඩි අත්දැකීමක් තියෙන කෙනෙක් හැටියට මම තමුන්නාන්සට කියන්න ඕනේ කොච්චර බස් ගෙනවත් වැඩක් නැහැ හරියට නඩත්තු කරන්නේ නැත්තම්. නඩත්තුව තිබිය යුතුයි. නඩත්තුව අඩු වුණොත් බස් එක ඉක්මනට කැදෙනවා. අනිත් එක දැන් ඉන්දියාවේ බස් එකේ ස්පෙයා පාර්ට්ස් උනත් අල්ලපු රටේ ඒවා ඊටාම ගණන් අඩුයි. අනිත් ඒත් එක බලනකොට දැන් අපි අර චෝගම් එකේ බස් ගෙනාවනේ. එහෙම හිතන්නේ මිලි කිලෝමීටර් 108ක් විතර දැන් දුවලා තියෙනවා. ඒ බස්. ඒකේ ක්‍රියාකාරීත්වය ගැන මම හිතන්නේ අබේසිංහ මහත්තයා දන්න ඇති. අපි රාජ්‍ය ඇමතුමා. නමුත් මම දන්න හැටියට අපේ හිටපු ප්‍රවාහන ඇමතුමා දන්න ඇති කිලෝමීටර් 108කට වැඩිය දැන් ඒව දුවලා තියෙනවා. ඉතින් දැන් අනිත් එක තමයි මේ දැන් අපි හයිවේ එකට දානකොට අපි දැන් දාන්නේ සුඛෝභෝගී බස් රථ විතරයි. සුඛෝභෝගී බස් රථ විතරයි. ඒතකොට ඒවට හැම එක්කිනාටම යන්න බෑනේ. සාමාන්‍ය මිනිහෙකුට යන්න මම දැන් සාමාන්‍ය බස් රථයක් දා යුතුයි. අඩු තරමින්වත් සතියන්තයට ගමට යන්න වේලස්සනින් ගමට යන්න මම හිතන්නේ සාමාන්‍ය බස් එකකුත් දානවා සාමාන්‍ය බසුත් දානවා නම් හොඳයි. මොකද ඒවයි මිල ගණන් අඩුයි.
ගරු මන්ත්‍රීතුමාට විනාඩි දෙකක්
තිබෙනවා. මිල ගණන් අඩුයි. ඒ නිසා මම තමුන්නාසෙන් ඉල්ලා සිටිනවා මේ ගැනත් බලන්න. මොකද හයිවේ එකේ සුඛෝභෝගී බස් රථ විතරක් නෙවෙයි යන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි දැක්කොත් අපි දන්නවා ඒ විශේෂ ගමන් යන බස් රථය ඒක යනවා. විශේෂ බස් රථය ඒක යනවා. අපි හයර් කරලා ගියොත් ඒක යන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මහ ජනතාව දැන් අපි මේක දැන් හැමතැනම ඉඳන් තියෙන කඩවත තියෙනවා. ආ මීගමුවේ ඉඳන් එන්න පුළුවන්. මාර්ගම ඉඳන් එන්න පුළුවන්. මාතරට යන්න පුළුවන්. තව ටික කාලෙකින් මං හිතන්නේ තමුන්හන්සේ ආණ්ඩුව තිබ්බොත් යන්න පුළුවන් නුවරට තිබ්බොත් මට ඒක ටිකක් සැක සහිතයි. තිබ්බොත් එතනට යන්න පුළුවන්. නෑ මම ඉතින් වමේ මිනිහානේ. මම වමේ මිනිහා මම වමේම තමයි. ඉතින් මේ තිබ්බොත් තමුන්හන්සේ අපිට නුවරට යන්න පුළුවන්. ඒ සාමාන්‍ය මිනිහට යන්න පුළුවන් විදිහට හදන්න. මේ නැතුව ඔක්කොම යන්නේ සුඛෝභෝගී බස් රථවල. CTB එකේ ඔය බස් රථ ගත්තේ CTB එකේ ඩිපෝ වලින් ඒගොල්ලන් සල්ලි ගෙවලා. ආණ්ඩුවෙන් දුන්නේ නැහැ ඒවට. ඔය දැන් දුවන හයිවේ බස් ඔක්කොම CTB එකේ ඩිපෝ වලින් සල්ලි දීලා ඒ කම්පැනිට භාගයක් දීලා ඊටු එක ගෙවීමේ පදනම මත අරගෙන තමයි ඔය ඔක්කොම බස් ටික දිව්වේ. ඉතින් ඒක දැනුත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලක්ෂ 120ක් විතර වෙනවා සුඛෝභෝගී බස් රථයක්. ඉන්දියාවේ එකක් ලක්ෂ 120ක් විතර යනවා. චීනෙන් ගන්න කිව්වොත් ලක්ෂ 200ක් යනවා. ලක්ෂ 200ක් විතර යනවා. ඉලෙක්ට්‍රික් බස් එකක් ගන්න කිව්වොත් මිලියන 50ක් නැත්තම් මිලියන 60ක් යනවා. මම හිතන්නේ තමුන්නාස්ස මේ ළඟදී කණ්ඩායම ගියානේ සීනේට. ගිහලා බලන්න නැතිනේ. අර ආරංචි ගියයි කියලා ගිහලා බලන්න නැති. ඉතින් අපිට තාම එතනට යන්න බෑ. අපි මගින්ගෙන් අය කරන ගාස්තු එකම ගානනේ. ඒක වැඩි වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසානයි.
මම මීට වැඩි කතා කරන්නේ නැහැ. මේ ගැන අවධානය යොමු කරන්න ඔබතුමාට පුළුවන් මේක කරන්න. ඔබතුමා දක්ෂයෙක්. මේ තව හොඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නේ. ටීවී එකේ හොඳට කතා කරනවා. ඕනේ එකට උත්තර දෙන්න පුළුවන්. ඈ ආ රාජ්‍ය අමාත්‍යවරයෝ. දැන් කැබිනට් අමාත්‍යවරයෙක්ගේ මම හිතන්නේ අයවැයෙන් පස්සේ කැබිනට් අමාත්‍යවරයෙක් වෙයිනේ. වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඔබතුමා මෙච්චර කල් බර ඇද්ද ඇති. දැන් ඔබතුමාටත් දෙන්න ඕනේ ප්‍රොමෝෂන් එකක්. නැත්නම් අපිට වගේ මම ඉතින් අවුරුදු 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මිනිහෙක්නේ මම අවුරුදු 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මම බැඳුනේත් පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම මැරෙන්නේ ශ්‍රී ලංකා කාර්යයක් හැටියට පමණයි එතනින් එහාට මගේ කතන්දරයක් නැහැ එතනින් එහාට කතන්දරයක් නැහැ අර පක්ෂෙට මේ පොක්ෂෙට මේ පක්ෂවලට නැහැ මැරෙන්නේත් ඒක නිසා මම තමුන්නාසේ UMP කාර්යයක් හැටියට තමුන්නාසේ UMP කාර්යයක් හැටියට මම කියන්නේ තමුන්නාන්සලත් හොඳ අනාගතයක් තියෙනවා. ඇමතුමා කපාගෙන යන්නේ නෙවෙයි. ඇමතුමා කපන්න බෑ. එතුමා බොහොම දක්ෂ කෙනෙක්. ඉතින් ඒ නිසා ඇමතුමා ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙක්. ඔබතුමා ශ්‍රී ලංකාවේ හිටපු කෙනෙක්. දෙන්නම ශ්‍රී ලංකා කාරයෝ.
හොඳයි මම ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාගේ
එනවා තමුන්නාන්සලට හොඳ අනාගතයක් තියෙනවා කියලා ප්‍රකාශ කරුවේ මම.
ඔබතුමාට බොහොම ස්තුතියි ගරු වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහත්මයා. විනාඩි 11ක් තිබෙනවා.
ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම පිළිබඳව. ඒ වගේම මම සන්තෝෂ වෙනවා අපේ ගරු වෙල්ගම ඇමතුමාගේ කතාවෙන් පස්සේ මට කතාව කිරීමට ලැබීම පිළිබඳව. අපිට ලොකු ගෞරවයක් තියෙනවා වෙල්ගම ඇමතුමා හැම වෙලෙම හරි පැත්තේ හිටපු හරි දේ වෙනුවෙන් කතා කරන හරි දේ වෙනුවෙන් පෙනී සිටින ඒ වගේම අපිත් එතුමාගේ පුතාගේ මිත්‍රයෝ අපි දෙන්නම එකට පළාත් සභාව හිටියේ. ඉතින් එතුමයි කතාවෙන් පස්සේ මගේ කතාව කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ඒ වගේම ප්‍රවාහන සහ ගුවන් අමාත්‍යාංශයත් ඒ වගේම වරාය අමාත්‍යාංශය පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මම අද ආඩම්බර වෙනවා. වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා හැටියට මමත් මගේ මිත්‍ර හේෂාවිතාන මන්ත්‍රීතුමාත් ගරු අමාත්‍ය සාගල රත්නායක ඇමතුමාගේ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරු හැටියට කටයුතු කිරීම පිළිබඳ. මොකද ගරු සභාපතිතුමනි අපි දන්නවා ඇමතිවරයෙක්ගේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කිරීමේදී අපිට අමාත්‍යාංශය ගැන හොඳ අවබෝධයක් සහ අමාත්‍යාංශයේ වෙන වැඩපිළිවෙල ගැන අපිට දකින්න අහන්න ලැබෙනවා. එහිදී ගරු සාගල රත්නායක ඇමතුමා පොරබොරු වංචා නැති ඍජුව කටයුතු කරන අමාත්‍යවරයෙක් හැටියට එතුමා යටතේ පුරුදු පුහුණු වෙන්න අපිට ලැබීම මං හිතන ලොකු භාග්‍යයක් හැටියට අපි දකිනවා. මොකද එතුමා පොලිසිය භාර අමාත්‍යාංශ වගකීම ඉෂ්ට සිද්ධ කළා. ඒ වගේම දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ වගකීම එතුමා ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශය පමණක් නෙමෙයි එතුමාගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානිය හැටියට කටයුතු කරනවා. ඉතින් මේ සියල්ලකටම අපිවත් සම්බන්ධ කරගන්න. එහෙදී අපි දකිනවා එතුමා මොනතරම් පිළිවෙලට වැඩ කරන ඇමතිවරයෙක්ද. එතුමා ඉතාමත් පිළිවෙලට එතුමාගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරනවා. ඒ වගේම සාගල රත්නායක ඇමතුමත් එක්ක අපි වැඩ කටයුතු කරද්දී අපිට අවකාශය ලැබෙනවා මහජන දිනේ කටයුතු කරන්න. එහෙදී ගරු සභාපතිතුමනි අපි පක්ෂපාත දේශපාලනයක් බලන්නේ. අපේ මේ අමාත්‍යාංශය අවුරුදු 24කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක්ට ලැබුණේ. ඒ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් ඔවුන් අපිට ඇවිල්ලා කතා කරන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයන් ඇවිල්ලා අපිට කතා කරන. අපි ඒ සියලු දෙනාටම එකාකාරයේ ඒ අයට අසාධාරණයක් වෙලා තිබෙනවද කියලා බලලා සාධාරණ ඉෂ්ට සිද්ධ කරන්න කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ අමාත්‍යාංශය තුල දැවැන්ත සංවර්ධනයක් මේ රටට ගේන්න පුළුවන්. ඒකට හේතුව තමයි අපේ රට දූපතක් ගරු සභාපතිතුමනි. එතකොට මේ රටේ රටට ආයෝජන එන්නේත් ඒ වගේම රටේ නිෂ්පාදන රටින් බහැර වෙන්නේත් වරාය සහ ගුවන් තොටුපළ ආශ්‍රිතවයි. ඉතින් මම හිතන්නේ ගරු සාගල් රත්නායක ඇමතුමාගේ දැක්ම සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මඟ පෙන්වීමත් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා මේ අමාත්‍යංශයෙන් උපරිම ප්‍රයෝජන ප්‍රතිලාභ මේ රටේ ජනතාවට ලබා දෙයි. ඒ වගේම මම සන්තෝෂ වෙනවා අපිට හොඳ සභාපතිවරයෙක් ඉන්නවා. එතුමා කාවන් රත්නායක මැතිතුමා මම මගේ මිත්‍රයෙක් වගේ එතුමාව මුණ ගැහෙන්න මගේ මිත්‍රයාගේ පොඩි වැඩකට. ඒතොර මගේ මිත්‍රයා මට එතුමා මුණ ගැහිලා ඇවිල්ලා මට කතා කරලා දුරකථනයෙන් කිව්වා, "කාවින්ද මගේ වැඩේ නොවුණත් කමක් නැහැ. එතුමා hina වෙලා කතා කරා. ඒකම ඇති. මොකද මිනිස්සු දැකලා තියෙනවා මේ වගේ හොඳ මිනිස්සෙක් අපි දැකලා නැහැ කියලා." ඉතින් කෙසේ වෙතත් අපේ අර්ජුන රණතුංග ඇමතුමා මගේ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරේ. මම ආඩම්බර වෙනවා එතුමා අපේ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙක් හැටියට ඉතාමත් සාර්ථක කටයුත්තක් එතුමා ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අපිට මතකයි දින 58 එතුමා ඛනිජ තෙල් අමාත්‍ය ධූරයේ දරණ අමාත්‍යංශයට ගියා එතුමාගේ බඩු භාණ්ඩ ටික ගන්න. එදට හිටපු මැරපිරිස් එතුමාට ප්‍රහාරයක් එල්ල කරලා ඉතාමත් අශෝභනාකාරයේ විදියට හැසිරුණා. අපි කනගාටු වෙනවා රාජ්‍ය නිලධාරීන් සහ ඒ ආයතනවල ඉන්න පිරිස් එහෙම කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම පොදු ප්‍රහාණය ගැන කතා කරද්දී ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ රටේ කාන්තාවන් බස්වල යන කෝච්චිවල යන කාන්තාවන් මොනතරම් අපහසුතාවයට ලක් වෙනවද කියන එක අපි දන්න කාරණයක්. මම හිතන්නේ අපේ ආණ්ඩුව ඉතාමත් දූරදර්ශී ක්‍රියාවක් කරලා තියෙනවා. මේ වෙනකොට දුම්රිය මැදිරියක් වෙන් කරලා තියෙනවා කාන්තාවන්ට පමණක් යන්න. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත්. මොකද කාන්තාවන් බස් එකේ යනකොට දුම්රිය යනකොට ඔවුන් අපහසුතාවයට ලක් වෙන එක වලක්වන්න. අපි දන්නවා ඉන්දියාවේ නම් මේ කාන්තාවන්ට බස් ඉඳන් තියෙනවා පෞද්ගලිකව උන්ට යන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ගරු ඇමතුමාගේ ඒ දූරදර්ශී දැක්මත් එක්ක විශේෂයෙන්ම මේ කාන්තාවන්ට දුම්රිය මැදිරියක් වෙන් කරලා තියෙනවා ඔවුන්ට පමණක් යන්න. මේක ඉතාමත් වැදගත්. ඒ වගේම අපි දැක්කා අර හම්බන්තොට දුම්රිය රේල් ට්‍රැක් එක කිලෝමීටර් 20ක්ද කොහෙද අලුතෙන් හැදුවා. ඒක විවෘත කරන්න ඇමතුමා ගියාපුවාම මැර පිරිසක් ගිහිල්ලා අපි කනගාටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කටවුට් එකක් ගහලා ඒක උන් බලෙන් විවෘත කළා. මම හිතන්නේ ඒක නෙමේ විය යුත්තේ. මම හිතන්නේ මේ රටේ ජනතාවගේ බදු මුදලින් අපි ආරම්භ කරන දේ ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවද එහෙම නැත්නම් අශෝක අබේසිංහ ඇමතුමා මේකට මැදිහත් වුණාද එහෙම නැත්නම් අපේ අර්ජුන රණතුංග ඇමතුමා ඒක කරාද කියන එක නෙමේ වැදගත් වෙන්නේ. මේක හොඳ ක්‍රියාවක් නම් අපි ඒකටයි දායක වෙන්න ඕනේ. ඉතින් ගිහිල්ලා මැර බලෙන් මැර දේශපාලනය කරනවා නම් දේශපාලනයට එන්න ඉන්න තරුණ පිරිස් වලටත් වැරදි අර්ථකථනයක් සහ වැරදි පූර්වාදර්ශයක් තමයි අපි ලබා දෙන්නේ. ඒක නිසා මේ විදිය ක්‍රියාදාමයන් එක දිගටම දෙපැත්තෙන්ම කරොත් අපි කොතනද නතර වෙන්නේ කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා ගරු සභාපතිතුමනි. අද අපි බලේ ඉන්න ආණ්ඩුවක් හැටියට අපි මුල් ගල තිබ්බයියේ ගරු අග්‍රාමාත්‍යතුමා ගිහිල්ලා තෙල් පිරි පහදු ව්‍යාපෘතියකට. දැන් හෙට අපි බලේ නැති වෙලා ගරු සභාපතිතුමාලගේ පක්ෂේ හරි වෙන කවුරු හරි බලේ හිටියොත් අපි ගිහිල්ලා බලෙන් මේක විවෘත කරොත් මොකද්ද මේ රටේ ඇති වෙන තත්ත්වේ? ඉතින් ඒක නිසා මුල් ගල් තියෙන එකවත් ඒවා විවෘත කරන එකවත් නෙමේ වැදගත් වෙන්නේ ඒයින් යන පණිවිඩය රටට. ඉතින් මං කනගාටු වෙනවා විශේෂයෙන්ම මේ රටේ ඉතිහාසයක් තියෙන
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
දේශපාලඥයෝ හැටියට ඒ ආකාරයෙන් හැසින එක පිළිබඳව. ඒ වගේම පෞද්ගලික බස් පිළිබඳව කතා කරද්දී ඔවුන් ඒව පදවන ආකාරය පිළිබඳව මං හිතන්නේ අමාත්‍යංශයටත් මැදිහත් වෙන්න පුළුවන් නම් පොලිසියත් එකතු කරගෙන මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත්. මොකද අද බස්වල යනවා රියදුරවරු ඒගොල්ලෝ ඒක එලවන්නේ රේස් එකක් යනවා වගේ. මේක අධීක්ෂණය කරන්න කිසිම විදියක වැඩසටහනක් නැහැ. ඉතින් මම හිතන්නේ දවැන්ත මේ රිය අනතුරු ගණනාවක් සිද්ධ වෙනවා. ඒ වගේම එයාගේ ජීවිත අනතුරට ලක් වෙන්නට පුළුවන්. ඒත් එක්කම මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා මම නියෝජනය කරන මීගමු ආසනය. අද මීගමු රේල්වේ ස්ටේෂන් එක ඉතාමත් අබල දුබල තත්ත්වයේ තිබෙන්නේ. එය ප්‍රතිසංස්කරණය කරන්නත් එය සංවර්ධනය කරන්නත් ඔබතුමාගේ අවධානය යොමු කරන කියන ඉල්ලීම් මම කරනවා. මොකද විදේශිකයන් දවසකට 50ත් 100ත් අතර වැඩි ප්‍රමාණයක් මෙම රේල්වේ ස්ටේෂන් එකට යනවා. මම පෞද්ගලිකවම මේ ගිහිල්ලා නිරීක්ෂණය කළා. ඒ වගේම ගුවන්තොටුපළ ගත්තාම මගේ ප්‍රදේශයේ තියෙන කටුනායක මගේ ගමේ. එතකොට මේ වන විට ගුවන් මගින් මිලියන 8ක් පමණ එනවා වර්ෂයකට. මම හිතන්නේ අපිට ධාරිතාව තියෙන මිලියන 5කට වැනි ප්‍රමාණයක් විතරයි. 2020 වෙනකොට ගරු සභාපතිතුමනි එය මිලියන 15ක් දක්වා වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ ධාර්තාව වැඩි කිරීම සඳහා කටයුතු කරන්නට වෙනවා කියමින් මේ අවස්ථාවමත් ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන්ම සාගර රත්නායක ඇමතුමාටත් ඒ වගේම අපේ අශෝක අබේසිංහ ඇමතුමාටත් අර්ජුන රණතුංග ඇමතුමාටත් සුභාශීර්වාද කරමින් මගේ වචන සුවත අවසන් කරනවා.
ඔබතුමාට බොහොම ස්තුතියි. ගරු ලසන්තලගේ වන්න මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක් වෙන් කර තිබෙනවා.
ඔව්. විනාඩි විවාහරයට පෙර විනාඩි කීයක් කරනවද?
ඔබතුමාට විනාඩි 3ක් ගත හැකියි.
මූලාශ්‍රණාලුට ගරු මන්ත්‍රීතුමනි, මුලින්ම ප්‍රවාහන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට සැලකිය යුතු කාලයක් කටයුතු කරපු නිසා ප්‍රවාහන අමාත්‍යාංශයට නව අමාත්‍යවරයා විදිහට පත් වුණු අර්ජුන රණතුංග අමාත්‍යතුමාට අපේ සුභාශිංසන පළ කරන අතර රාජ්‍ය අමාත්‍යතුමාටත් අපේ සුභපැතුම් මේ අවස්ථාවේදී පළ කරනවා. මේ විනාඩි 3 තුල විශේෂයෙන්ම මූලික කරුණු කීපයක් සඳහන් කරන්න ඕනේ. කුමාර වෙල්ගම ඇමතිතුමා මං හිතන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිළිබඳව සඳහන් කළා. රාජ්‍ය ගිණුම්කාරක සභාවේ මේ පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරලා තිබෙනවා. මං ගරු ඇමතිතුමාගේ ඉල්ලීමක් කරනවා ඒ ලබා දීපු තීන්දුව తీරන පිළිබඳවත් අවධානය යොමු කරන්න. මේක රටක් විදිහට අපි අවධානය යොමු කළ යුතු කරුණක්. ඒ වගේම ළංගමයේ සේවකයෝගේ උසස් වීම බඳවා ගැනීම පිළිබඳව අපේ දයසිරි ලේකම්තුමා සඳහන් කළා. විශේෂයෙන්ම මේ සභාවේදීම ඉදිරිපත් වුණු කරුණු අනුව මේ දක්වා පැවති සෑම ආණ්ඩුවක්ම දේශපාලන බලහුමාරුවක් වුණාම මේ ආයතනය තමයි මුලින්ම ඒ බිල්ලටපත් උනේ. ඒ තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ඒ නිසා වර්තමානයේදීත් මං හිතන්නේ අපි ඒ ආදර්ශයම ගන්නවා නම් කලින් ළංගමට ඇති වුණු දේම තමයි ඇති වෙන්නේ. රියදුරු කොන්දොස්තර බස් දුවන්න නැහැ, කාර්යාලවල ඉන්නවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ළංගම පනත අපි පසුගිය කාල සීමාව තුළදී ළංගම පනත මේ පාර්ලිමේන්තුවේ අනුමත කළා. ඒ පනත තුළ විශේෂයෙන්ම තිබෙනවා අනුමත කාර්ය මණ්ඩල පිළිබඳව යම් වෙනසක් ඇති කරනවා නම් පාර්ලිමේන්තුවෙන් පවා අනුමැතිය ලබා ගත යුතුයි කියලා මේ නීති රීති ගෙනාවේ විශේෂම මේකට යම් කිසි ආකාරයක වැටක් බැඳීමේ අවශ්‍යතාවයක් නිසා. ඉතින් එම නිසා අපි ප්‍රවාහනයේ දිනු කරනවා නම් මං හිතන්නේ මොනම ආකාරයකටවත් මේ උසස් වීම ලබා දීලා අධික සේවකයෝ බඳවාගෙන මේ කටයුත්ත කොහෙත්ම කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් එම නිසා අපි තීරණය කරන්න ඕනේ පොදු ප්‍රවාහනය දියුණු කරනවාද, උසස් වීම ලබා දෙනවාද, සේවකයෝ බඳවා ගන්නවාද කියන ප්‍රශ්නයට තමයි පිළිතුරු අනිවාර්යෙන්ම අපිට ලබා දෙන්න විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම එඩේරමුල්ල දුම්රී ස්ථානයේ මහර මැතිවරණ බල ප්‍රදේශයේ තිබෙන එකම දුම්රී ස්ථානය එඩේරමුල්ල දුම්රී ස්ථානය අපි ලක්ෂ 400කට ආසන්න මුදලක් වැය කරලා දැන් වැඩ නිම වෙමින් පවතින එක නවීකරණය කරලා තිබෙනවා. ගරු ඇමතිතුමනි ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා නුවර ඉඳන් එන සියලුම දුම්රිය. මේ දුම්රිය ස්ථාන පහු කළත් වැඩිම මගී ප්‍රමාණයක් සිටින දුම්රිය ස්ථානයේ බවට මේ දුම්රිය ස්ථානයේ බවට පත් වෙලා තිබුණත් මේ දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන්නේ නැහැ බොහොමයක්. එම නිසා අද නවීන විදිහට මේ දුම්රිය ස්ථානයේ සකස් වෙලා තිබෙනවා. අපි ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඉඩරමුල දුම්රිය ස්ථානයේ තවත් දුම්රිය කීපයක් නවත්වන්න අවශ්‍ය ඒ පහසුකම් ලබා දෙන්න විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අද ප්‍රධානම වශයෙන් අපට තිබෙන අභියෝගයක් තමයි මේ රිය අනතුරු පිළිබඳව. 70 දශකයේ අපේ රටේ 113ක් විතර මැරෙනකොට ඒකෙන් එකක් තමයි රිය අනතුරක් බවට පත් වුනේ. නමුත් මේ වන විට 40 දිනක් මේ යනකොට ඒකෙන් එකක් රිය අනතුරකින් මේ යෑමක් බවට පත් වෙලා තිබෙනවා.
Order please. කාර්ක සභාවේ කටයුතු දිවාහාරය සඳහා පස්තරු එක දක්වා අත්හිටුවා.